जन्मभूमि एक साथ श्रीलंका संगम ඔක්තෝබර් මාස හැවත් වක් මාස 27 වෙනි බුද දින අපි ඔබගේ නිවහනට එන්නේ මේ මාසයට වෙන් කරන ලද අවසන් ජන්ම භූමි ගුවන් විදුලි වැටසටහන සමගයි. මදක් හෝ නිදහසකින් හැසිරෙන අපිට තවත් වරක් ගෙදරට වෙලා කූඩු ගැසෙන්නට සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමු. බෞද්ධයින්ට වක් මාසය වැදගත් වන්නේ ඒ වස් කාලය නිම කරන පොහොය නිසා. කඨින පින්කම් හමාරවි පන්සල්වල හාමුදුරුවරුන් සාමාන්‍ය දිවි පෙවතට පිවිසෙනවා. ඒ සමගම බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කර එහිදී අභිධම්මය දේශනා කළේ මෙවන් වප්පෝය දිනක කියා අපි විශ්වාස කරනවා. මෙයද සිහි කරමින් වප්පෝය සමරනවා. මේ අතර ලංකාවේ ප්‍රථම අගමැතිවත් ජාතියේ පියා යන විරුදාවලියෙන් හැඳින්වෙන ඩොන් ස්ටීවන් සේනනායක මහතාගේ 137 වෙනි ජන්මදිනය සැමරුමත් ලංකාවේ ප්‍රථම ලාංකික ආණ්ඩුකාර තැන්පත් සර් ඔලිවර් ඈනස්ට් ගුණතිලක මහතාගේ 129 වෙනි ජන්මදින සැමරුමත් එකම දිනයේදී එනම් පසුගිය 20 වෙනිදාට යෙදී තිබුණා. මේ ජාති හිතයිෂී රාජතන්ත්‍රඥයින් දෙදෙන තම මව් රටට නිදහස ලැබීමට පෙරත් පසුවත් ඉතා අගනා සේවයක් ඉටු කළා. මේ යුවළ ලක්වාසීන්ගේ සිත් තුළ සදා රැඳී සිටිනවා. විද්වතුන් විදුලිය උපයෝගී කරමින් ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි පාවිච්චියෙන් භවතා කරන නොයෙකුත් එදිනෙදා යොදා ගන්නා උපකරණ සාමාන්‍ය ලෙස සිතා ඒවා සොයාගත් විද්‍යාඥයන් හෝ නිෂ්පාදකවරුන් ගැන මොහොතකටවත් අපි සොයා බලන්නට උත්සාහයක් ගන්නේ නැහැ. විශේෂයෙන්ම තරුණ පරපුර ඔවුන් පාවිච්චි කරන තාක්ෂණ උපාංග ගැන උනන්දුවක් දක්වනවා මිස ඒවා කොහෙන් ආවාද කවුද හැදුවේ කියලා නිකන්වත් හිතනවද? වැඩිහිටි පරම්පරාව ඉතිහාසය සහ භූගෝලය ඉගෙන ගත්තත් දැන් අය ඒ විෂයන් ගැන උනන්දු වෙන්නේ නැහැ. ඉතින් අතීතය ගැන ඔවුන් සොයන්නේ නැහැ. ඒ අයට ඕන එවෙලාවම උත්තර සපයන මාර්ගයන් ගැන සෙවීමයි. ඉතින් අපි සිතුවා අපි එදිනෙදා ජීවිතය පහසු කිරීමට දැනගෙන හෝ නොදැනගෙන හෝ සමහර විට අහම්බෙන් දේවල් සොයාගත් අය ගැන කැපි පරීක්ෂණයක් කර ඒ විස්තර ඔබ ඉදිරියේ තබන්නට. 1706 ජනවාරි 17 වෙනි දින ඇමරිකාවේ මැසචුසෙට්ස්හි උපත ලැබූ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් විද්‍යාඥයෙක් මෙන්ම ලේඛකයෙක්, රාජතන්ත්‍රිකයෙක්, කීර්තිමත් දේශපාලඥයෙක්, මුද්‍රණකරුවෙක්, ප්‍රකාශකයෙක් හා නවදේවල් සොයාගත් නිර්මාණකරුවෙක්. ඇමරිකානු සිවිල් යුද්ධයෙන් පසු එක්සත් වූ ඇමරිකාවකට නව ව්‍යවස්ථාවක් සාදා එම රට බිහි කිරීමට මුල් වූ ප්‍රාරම්භකයෙක් හැටියට ෆවුන්ඩින් ෆාදර් බෙන්ජමින් තම දායකත්වය දුන්නා. ඔහු තමන්ගේම මුදල් වැය කර නොයෙක් විද්‍යාත්මක පරීක්ෂණ කරන අතර දිනක් ලෝහමය යතුරක්ගෙන සරුංගලයක ශක්තිමත් නූලකින් ගැටගසා වැහි සහ ගෙරවුම් සහිත වේලාවකට අහසට යවා බලා සිටියා. නොසිතූ විටක හදිසියෙන්ම ගෙරවුම සමග අත තිබූ නූල දිගේ විදුලිය සැර ඇවිත් ඔහු සෙලවුණා. හොඳ වෙලාවට එයින් විනාශයක් ඔහුට සිදු වුණේ නැහැ. නමුත් ඔහු එදා ලොවට කියා නොහැකි දැන්වීමක් ප්‍රකාශ කළා. විදුලි කෙටීම සහ අකුණු වැදීම යනු විදුලිය බවයි. ඔහු ඉංග්‍රීසි බසින් කීවේ "Lightning is electricity" කියලයි. ඔහු අකුණු සංනායකය හෙවත් "Lightning conductor" සහ ද්විනාභීය නැත්තම් දුර හා ළඟ පෙනෙන බයිෆෝකල් උපැස් වීදුරුද සොයාගත් තැනැත්තයි. දුර පෙනෙන සහ ළඟ පෙනෙන උපැස්වලයන් දෙකක් වෙනුවට ඔහුගේ සොයා ගැනීම නිසා වැඩිහිටි අයට පහසු ක්‍රමයක් උදා වුණා. එක් කණ්ණාඩි කූට්ටමකින් තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්. විදුලිය භාවිතා කරගෙන ක්‍රියාත්මක වන උපකරණ ලැයිස්තුව මේ එක ලිපියකින් ලියා අවසන් කරන්න බෑ. නමුත් නිතරම අද නවීන මුළුතැන් ගෙවල් වල දක්නට ලැබෙන මයික්‍රෝවේව් උදුන ගැන නොකියාම බෑ. සරල කෑම ටිකක් විනාඩි කීපයකින් සාදා ගැනීමට මෙන්ම සාදන ලද කෑම ටිකක් රත් කර ගැනීමට අද දින මයික්‍රෝවේව් උදුන නැතිවම බෑ. ඉතින් කවුද මේ පුදුමාකාර කුස්සි භාණ්ඩය සොයාගත්තේ? එය අහඹු සිදුවීමක්. ඇමරිකාවේ 1894 දී උපන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාඥ පර්සි ලැබ්‍රන් ස්පෙන්සර් ඔහු සේවය කළ රේතියන් නම් සමාගමේ මයික්‍රෝවේව් රේඩාර් විකාශනය හෙවත් මයික්‍රෝවේව් රේඩාර් ට්‍රාන්ස්මිටර්ස් සංවර්ධනය කරමින් සිටින විට හදිසියේම ඔහුට දැනුණා තමන්ගේ කලිසම් සාක්කුවේ කවරයකින් ඔතා තිබූ පැණිරස කෑම එකෙන කැන්ඩි බා එකක් එකවරටම දිය වීගෙන යන බව. එතකොට ඔහුට තේරුම් ගියා තමා වැඩ කරමින් තිබූ රේඩාර් කට්ටලේ මයික්‍රෝවේව් තමන්ගේ සාක්කුවේ තිබූ කෑම ටික රත් කළ බව. මේ සිදු වුණේ 1945 දී. ස්පෙන්සර් එවලේම සිතුවා තව ටිකක් පර්යේෂණය කළොත් කෑම රත් කර ගැනීමට මේ සූක්ෂම තරංග උපයෝගී කරගත හැකි බව. මයික්‍රෝවේව් උදුන මුල්ම පරීක්ෂණයට භාවිතා කළ පර්සි එහි ප්‍රථමයෙන්ම එව්වේ පොප්කෝන්. මෙය සාර්ථක වුණාම ඔහු එයට පේටන්ට් බලපත්‍රයක් 1945 ඔක්තෝබර් 8 වෙනි දින ලබා ගත්තා. මේ මුල් උපකරණය අඩි 6ක් උසයි, බර රාතල් 750ක්. මෙය සත්‍යයක්, බොරුවක් නොවේ. අද දින මෙවැනි උපකරණ කොතරම් කුඩාද, බරින් අඩුද, මේකේ රස ආහාර හදන්න පුළුවන්.
රස ආහාර අවලා රංගු දෙවි කියලා ඇති කරන්න කත්තමාල ගිරවි අතාරින්න කියලා ඇයි කියන්නේ ඔයලා සිතුවද ඇදාලයයි කියලා මම වත් කෑවද කිරවි කියලා ඇහුවම මම වක්කවා කියනවා මම කිරවි ගිහින් කැලේ අතාරින්නද අනේ අනේ පා කියනවා අපි ඇත්තේ කෙරුවත් රන් රන් වේ දමලා සෙෆිරෙන් රස ආහාර කවලා ඉරවුන් යනවලු ලැබුණොත් පැනලා ඔබ යනවද මටත් මේම කරලා වත්තේ මල් පිපෙන්නේ නැ ගෙදර සිරියාවක් නැ නැතිනම් මේ දේවල් නැ ඉරවුම් හොඳ නැ මේ ඉරවි එහෙම නැ අතහැරියා කාලා යන්නේ නැ රසාහස කවලා රාගම සුවෙතියලා ඇති කරන්න ගත්ත මාල ඉරවි අතහරින්න කියලා ඇයි කියන්නේ ඔයලා සිතුවද ඇදාලා යයි කියලා සහුලාගෙන කන්න කැලේ ගහක රෑ කාලේ ගෙවන්න ඔබට ආසන තේ විදියට ඉන්න ලස්සන මල් වතුල ගැවසෙන් වලාකුළු ඉරාගෙන ඉකිලෙන්න නෙලාගෙන ඇවි පළතුරු කන්න ඔබට ආසන තේ විදියට ඉන්න ඒ විදියට ඉන්න ආසදයි බලන්න සාහස කවලා රාගම සුවෙතියලා ඇති කරන්න ගත්ත මාල ගිරවි අතහරින්න කියලා ඇයි කියන්නේ ඔයලා සිතුවද ඇදාලයයි කියලා
මිනිස් වර්ගයාගේ සුව පහසුව පිණිස උපකරණ පමණක් නොවේ වෙනත් ඖෂධීය වෙනස්කම්ද විද්වතුන් සොයාගත්තා. 19 වෙනි සියවසේදී දත් ගැලවීම හෝ වෙනත් ශාරීරික ශල්‍යකර්ම කරන ලද්දේ රෝගියාට සෑහෙන සිහි නැති වෙන තරම් මත්පැන් පෝලයි. ඒත් සම්පූර්ණ වේදනාව නැති වුණේ නැහැ. ඇමරිකානු දන්ත වෛද්‍ය විලියම් ටී.ජී. මෝර්ටන් මහතා නිර්වින්දනය පිළිබඳ පර්යේෂණ පවත්වමින් සිටි කාලයේ ඔහු 1846 සැප්තැම්බර් දින ඊබන් ෆ්‍රොස්ට් නම් සංගීත ගුරුවරයෙකු තමාගේ රෝගියාට වේදනාවක් නැතිව දතක් ගැලවීම සඳහා ඩයතිල් ඊට නම් දියරය සොයාගත්තා. දින කිහිපයකට පසු 1846 ඔක්ටෝබර් 16 වෙනි දින තමාගේ මිතුරෙකු වූ ශල්‍ය වෛද්‍ය ජෝන් කොලින්ස් වොරන් මේ දියරය පාවිච්චි කර රෝගියෙකුගේ බෙල්ලේ තිබූ ගෙඩියක් ඉවත් කළා. දෙකම සාර්ථක වූ පසු එම වසරේම අග දෙසැම්බර් මාසයේදී මේ අරුම පුදුම දියරිය යොදාගෙන ලොව පළමු සාර්ථක විෂසනය ඒ කියන්නේ ඇම්පියුටේෂන් එනම් සැත්කමකින් කකුලක් ඉවත් කිරීම රොබර්ට් ලිස්ටන් විසින් කරනු ලැබුවා. මේ හැම දෙයක්ම සොයාගත්තේ ඇමරිකානු නිර්මාණකරුවන් විසින්. නමුත් 1847 එංගලන්තයේ විසූ ස්කොට් ජාතික ජේම්ස් වයිස් සිම්සන් නම් නාරි වෛද්‍යවරයා සාමාන්‍ය නිර්විඳන සඳහා
ක්ලෝරෝෆෝම් නම් මිහිරි සුවඳ ඇති අවරණ ද්‍රව්‍යයක් ඔහුගේ රෝගියෙකුට යොදාගත්තා. එය සාර්ථක වුණා. ඉතා වේගෙන් නිර්වින්දනය සඳහා ක්ලෝරෝෆෝම් යොදා ගැනීම ලොව පුරාම පැතිරෙන්නට වුණා. හිතන්න, මේවා සොයාගත්තේ නැත්තම් අපිට ලෙඩක් දුකක් වී ශල්‍ය කර්මයකට භාජනය වුණා නම් වේදනාව ඉවසගන්නේ කොහොමද? සමහර විට වේදනාව හුලා ගන්නම බැරිව මරණයටත් පත්වේ. අපි මේ උදාර පුද්ගලයන්ට කොච්චර ණය ගැතිද? අපි දැන් පුරුදු වෙලා ඉන්නේ මුළු ලෝකය පුරාම සම්බන්ධකම් ඇති කරගෙනයි. ඉතින් එම සම්බන්ධකම් දුරකථනයෙන් හෝ අහස් යානා මගින් ඇති කරගෙන තියෙනවා. දුරකථනය සොයාගත්තේ කවුද? 1847 දී ස්කොට්ලන්තයේ උපත ලැබූ ඇලෙක්සැන්ඩර් බෙල් නම් විද්‍යාඥයා හා ඉංජිනේරුවා. දුරකථනය සොයාගෙන තමාගේ පේටන්ට් බලපත්‍රය 1871 මාර්තු 7 දින ලබා ගත්තා. ඉලක්කම් කරකවා කතා කරන්න හැකි දුරකථනය අද කෙතරම් දුර ඇවිල්ලාද? නවතම ජංගම දුරකථන වලින් නොකල හැක්කක් නැති වාසේ අපට පෙනෙනවා. කතා කිරීමට අමතරව ටෙක්ස්ට් යැවීම, ඊමේල් යැවීම, ඡායාරූප ගැනීම යනාදිය. එදා බෙල් මහතාගේ දුරකථනයේ ගොස් ඇති දුර මනවින් පේනවා.
You know. සතුටට එයම රකතනය මම ඔබ අමතයි අමු විය නොහැකි නිසා මගේ හිත හඳුන ඔබ පිළිගත් තද ඇතමුන් කියන මුසා
ලොව සම්බන්ධ වීමට නැවුමෙන්ම ඒට වඩා ඉක්මනට ඒ දේ කිරීමට අහස්‍යානා උදව් වෙනවා. තමාට ඕනෑ රටක ඕනෑ නගරයකට යන්න ඕන වුණාම අපි කරන්නේ ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමයි. නමුත් මේ සරල ක්‍රමය සොයා දුන්නේ ජීවිතයේ පරදුවට තබා පර්යේෂණ කළ ඇමරිකාවේ විල්බර් සහ ඕවිල් රයිට් යන සහෝදරයන් දෙදෙනයි. සොයුරන් එදා උනන්දු නොවුණා නම් අද ඉක්මනින් රටින් රටට යන්න වෙන්නේ නැහැ. ඔවුන්ගේ මුල්ම සාර්ථක පියාසර කිරීම සිදු වුණේ 1903 දෙසැම්බර් 17 වෙනිදායි. ඒ මුල් යානය අහසේ උඩ අඩි 120ක් ගොස් එහි තත්පර 12ක් රැඳී සිටියා. ධාවන වේගය පැයට සැතපුම් 6.8ක්. එහෙත් අද ඇමරිකාවේ ලොක්හීඩ් SR-71 බ්ලැක්බර්ඩ් යානය ගමන් ගන්නේ පැයකට සැතපුම් 2200ක වේගයෙන්. ආසේ උඩ යන්න පමණක් නොවේ, පොළවේ ගමන් කරන මෝටර් රථයක් බිහිවුණේ ජර්මනියේ ඉංජිනේරු කාල්ස් බෙන්ස් විසින් 1886දී නිර්මාණය කළ රථයයි. ඔහුගේ බිරිය බර්තා බෙන්ස් මේ රෝද තුනේ රථය සැතපුම් 65ක් ධාවනය කර එය සාර්ථක බව රටට පෙන්නුවා. ඉන්පසු 1900දී නිෂ්පාදිත රෝද 4 රථය පැයට සැතපුම් 11ක වේගයෙන් ගියා. වත්මන් ලොවේ ඇමරිකන් සහ ස්වීඩන් නිර්මාණයක් වූ S5C ටෝටරා මෝටර් රථයේ වේගය පැයට සැතපුම් 315.7ක් බව වාර්තා වෙනවා. එතකොට දුම්රිය මුල්ම සාර්ථක ලෙස ක්‍රියා කරන ලද පළමු වාෂ්ප දුම්රිය එන්ජිම නිර්මාණය කළේ බ්‍රිතාන්‍ය ඉංජිනේරු රිචඩ් ට්‍රෙවිතික්. ගමන් ආරම්භය සිදු වුණේ 1804 පෙබරවාරි 14 වෙනිදා. ඊට පසු විදුලියෙන් වැඩ කරන ජංගමන යන්ත්‍රණයේ හෙවත් දුම්රිය සොයාගත්තේ ස්කොට්ලන්ත ජාතික රොබර්ට් ඩේවිඩ්සන් විසින් 1837දී. එය ධාවනය වුණේ සැතපුම් 1.5යි. වේගය පැයට සැතපුම් 4යි. අද චීනයේ රජයට අයත් ෂින්ඩාවෝ ප්‍රදේශයේ ගමන් කරන බුලත් දුම්රිය වේගය පැයට සැතපුම් 373යි. මේ සමගම මිනිසාගේ මනස සුව කිරීමට උපකාරී වන සංගීත භාණ්ඩ නිපදවන්න අයත් සිටියා. 1837දී ෆෝනෝග්‍රාෆ් නිර්මාණය කළේ තොමස් එඩිසන්. මෙම භාණ්ඩය පසුව ග්‍රැමෆෝන් නමින් හැඳින්වුණා. එහි වාදනය වුණේ මැටි වර්ගයකින් සාදන ලද තැටි. වයර් රහිත පණිවුඩ සහ හඬ හුවමාරු කිරීම සොයාගෙන ගුවන් විදුලිය නිර්මාණය කළේ ඉතාලියේ ගුග්ලීල්මෝ මාකෝනි 1894දී. නය වන රූප හෙවත් රූපවාහිනිය සොයාගත්තේ බ්‍රිතාන්‍යයේ විදුලි එන්ජිනීරු ජෝන් ලෝගි බෙයඩ් 1926 ජනවාරි 26 වෙනිදා. නවීනතම තාක්ෂණය ගැන විස්තර දැක්වීමට අපි අදහස් කළේ නැහැ. වර්තමානයේ මුත්තමක් තද කළ පමණින් වන හාස්කම් ඇතත් ඒවාට දොර විවෘත කළ හපන්නු ගැන වත්මන් තරුණ තරුණියන්ට දන්වා සිටීමටයි අපිට ඕනෑ කළේ. ඔබගේ ජීවිතය සුගිත මුදිත කිරීමට අවස්ථා මුල් කර දුන් ඒ පැරණි විද්වතුන්ට අපි සදා ණය ගැති බව අමතක කරන්න එපා. එසේ දියුණු වූ තාක්ෂණයේ හේතුවෙන් අද YouTube ඔස්සේ කෝටි ගණනක් නරඹා වාර්තා තැබූ සිංහල ගීයක් අපි දැන් වාදනය කරනවා.
දැවටෙනා ka patlena vanari manhari sukumali numatama talaga madavatena rupema ka patlena vanari manhari sukumali numatama manike mage hite
itinne pamatna vangu gatte hite numba mage mahengu alenu puttama valangu manike venna patava sunangu kame katta karma kella hita velanu peruwata bill netin netta gatama alla mage hitat naha matama mella kella kella vela mage hita pattu venna wata tava tika kittu mata pissu tad venna vidiyata gassu oya dunna ingiyata mattu bambareki mama tattu issu oya wata karagena rasu rotten hita ar gattu bambara
patlena vanari manhari sukumali numatama talaga madavatena rupema ka patlena vanari manhari sukumali numatama manike mage hite tuwe nura hangum yavi avi levi eriye numbe nake mage nenne hame haya devatena guru prema ka patlena vanari manhari sukumali numatama talaga madavatena guru prema ka patlena vanari manhari sukumali numatama manike mage hite
සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදා දාවකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz /ජන්මභූමි වෙබ් අඩවිය හරහා මීට සවන් දිය හැකි. සෑම ජන්මභූමි වැඩසටහනක්ම පුරා මාසයක් තිස්සේ එකී වෙබ් අඩවිය තුල රඳවා තිබීම නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. එකී ලින්ක් එක ඔබේ පහසුව සඳහා අපේ වෙබ් අඩවියේත් Facebook පිටුවේත් සඳහන් කර තිබෙනවා. අපේ වෙබ් අඩවි ලිපිනය මෙහෙමයි. usla.auckland.net.nz Facebook පිටුව usla auckland nz ජන්මභූමියට සවන් දෙන හිතවතුනි අපේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් විවේචන යෝජනා usla.auckland@gmail.com මගින් අප වෙත එවන්නත් ඔබට පුළුවන්. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙබ් අඩවිය ඔබේ ප්‍රයෝජන සඳහා දැන් සක්‍රියව පවතින බව අපි දැනුම් දෙන්නේ ඉමහත් සතුටින්. www.uslaauckland.net.nz යන වෙබ් ලිපිනයෙන් ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. ඔබට මේ හරහා සංගමයේ සමාජිකත්වයක් ලබා ගන්න පුළුවන්. ඔබේ හැකියාවන් ඔබේ දරුවන්ගේ හැකියාවන් ලොවට කියන්න. ඔබේ විශේෂ තොරතුරු ලොවට කියන්න. ඔබේ අදහස් වෙබ් අඩවියේ සටහන් කර අපට එවන්න. ඔබේ දරුවන්ගේ නිර්මාණ කවි චිත්‍ර ආදිය ඊමේල් මගින් සංගමයේ ලේකම් වෙත යොමු කරන්නත් පුළුවන්. අපි ඒවා ලෝකයට ගෙන යන්නම්. අපේ ඊමේල් ලිපිනය usla.auckland@gmail.com. සිංහල භාෂා පන්ති එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම මාසකම පළමුවැනි සහ තුන්වන සෙනසුරාදා දිනවල පස්වරු 2 සිට 4 දක්වා මවුන්ට් එල්බර්ට් සීනියර් සිටිසන්ස් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදාගෙන තියෙනවා. ඔබේ දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා අමතන්න අජන්තා 09828015 කාන්ති 09478615 2 මීට වසර 43කට පෙර
ඔක්තෝබර් 28 වන දින අපත්‍රෙන් සමුගත් ගීත කෝකිලාවිය රුක්මණී දේවියගේ හඬට දැන් සවන් දෙමු.
තැපැල් දිනය හා ලංකාවේ තැපැල් සේවාව 1874දී ලෝකයේ රටවල් 22ක නියෝජිතයන් ස්විට්සර්ලන්තයේ බර්න් නගරයේ රැස් වී ඔක්තෝබර් 9 වෙනි දින ඇතිකරගත් බර්න් සම්මුතිය සම්මත වූ දිනය තැපැල් දිනය විදිහට සැලකෙනවා. රට රටවල් අතර තැපැල් හුවමාරුවන්නේ කොහොමද, ගාස්තු තීරණය කරන්නේ කොහොමද යනාදී කරුණු එදා සාකච්ඡා වුණා. මෙදිනට කලින් ලිපි හුවමාරු වුණේ ද්විපාර්ශ්වික ගිවිසුම් සමගයි. ඉතින් මෙවැනි ගිවිසුමක් නැති රටවල ලිපි හුවමාරු කළ යුත්තේ කොහොමද? ඔන්න ඔය වගේ ප්‍රශ්නවලට උත්තරයක් හැටියට විශ්ව තැපැල් සංගමය පිහිටුවා ගත්තා. ලෝකයේ දැනට පවතින පැරණිම සංවිධාන අතරින් විශ්ව තැපැල් සංගමය දෙවැනි තැන හිමි කර ගන්නවා. පළමු තැන වැජබෙන්නේ අන්තර්ජාතික විදුලි සංදේශ සමාගමයි. මේ වන විට ලෝකයේ රටවල් 192ක් මෙයට සම්බන්ධයි. ලොව මුල්ම තැපැල් මුද්‍රය එංගලන්තයේ සර් රෝලන්ඩ් හිල් විසින් නිර්මාණය කරන ලද්දේ 1840 මැයි මාසේ. එහි මුහුණත මුද්‍රණය වූයේ එවකට එංගලන්තයේ රජකළ වික්ටෝරියා රජිනගේ මුහුණයි. ලංකාවේ මුල්ම මුද්‍රණය නිකුත් වුණේ 1857 අප්‍රේල් 5 දින. මේ මුද්‍ර ක්‍රමය හැඳින්වෙන හුඟක් කලකට පෙර සිටම ලංකාවේ ලිපි, භාණ්ඩ යනාදිය රට තුල හුවමාරු වුණා. සමහර විට ඔප පුදුම වේවි 1798දී ලන්දේසීන් තම සතු මුහුණු බල තීරුවේ තැපැල් කාර්යාල 5ක් විවෘත කළ බව ඇසීමෙන්. නමුත් ඒ ලිපි හුවමාරුව භාජනය වූයේ රජයේ ලිපි මිස සාමාන්‍ය ජනයා සඳහා ලියුම් වේවා නොවේ. ලන්දේසීන් පළවාහර පසු 1815 දී උඩරට රාජ්‍යද බ්‍රිතාන්‍යයන් අත්පත් කරගත්තේ පස්සේ ඔවුන් 1817 දී මුල් වරට එක්බර්ට් බෙටර්මන් මහතා මුළු දිවයිනේම තැපැල්පති ලෙස පත් කළා. මුලදී දුවන්නන් මාර්ගයෙන් ලිපිහා භාණ්ඩ ගෙන ගියත් දුම්රිය මාර්ග ඇතිවීමෙන් පසු තැපැල් සේවාවට එය පහසු කාර්යයක් වුණා. බ්‍රිතාන්‍ය යුගයේදී මෙන්ම මේ ළඟක් වන තුරුම ලංකාවේ තැපැල රාජ්‍ය ඒකාධිකාරයක්. නමුත් දැන් නැහැ. පුද්ගලික අංශයත් මේ සේවාවට මැදිහත් වෙලා තියෙනවා. රජයේ තැපැල්හල් 654ක්, උපතැපැල් කාර්යාල 3410ක් තිබෙනවා. ඒවායේ සේවය කරන රජයේ තැපැල් සේවකයන් 27,000කට ආසන්න ලෙස ගණන් කර තිබෙනවා. දිනකට රජයේ ලිපි බෙදාහැරීම සඳහා 8,000ක් පමණ සේවකයන් තම සේවයේ යෙදෙනවා. දිනකට මිලියන 1.5ක් පමණ ලිපි හා භාණ්ඩ හුමාරු වෙනවා. දුම්රියෙන් යන තැපැල් මල්ල බොහෝ විට යොමු වන්නේ ඊළඟ බස් රථයටයි. සමහර වෙලාවට දුම්රිය ප්‍රමාද වුණොත් බසය එහි එන තැපැල් මල්ල එනතුරු බලා ඉන්නේ නැහැ. ඉතින් ඊළඟ බසයට එය බාරගෙන දෙන විට සමහර වෙලාවට ලිපි ප්‍රමාද වෙන්න ඉඩ තියෙනවා. මේවා නොවැළැක්විය හැකි සිද්ධීන්. ලංකාවේ දැන් අලුත් ක්‍රම තැපැලට අඳුන්වා දී තිබෙනවා. එය තමයි පුද්ගලාකාරක මුද්දර නිකුත් කිරීමේ සේවාව. තමන්ගේ ඡායාරූපයක් සමග මුද්දරයක් නිකුත් කරවා ගැනීමට ඕනෑ කෙනෙකුට අවස්ථාව තිබෙනවා. උදාහරණයක් විදිහට විවාහ උත්සවයකදී ඇරයුම්පත් යැවීමට මුදල් ගෙවලා මංගල යුවළගේ ඡායාරූපයක් ඇතුළත් කර යම්කිසි මුද්දර ප්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරගත හැකි. එය ලංකාවේ වළංගු මුද්දරයක් හැටියට පාවිච්චි කළ හැකිවන අයුරින් ආරක්ෂා ක්‍රමවේදී අනුගමනය කරලා මුද්‍රණය කර දෙනවා. මේ නව සේවාවෙන් පුද්ගලික හා ආයතන මට්ටමේ අයද දැන් ප්‍රයෝජනය ගන්නවා. බැංකු සේවාව පමණක් උපයෝගී කරගන්නේ නැතිව තැපැල් මගින් මුදල් යැවීමේ ක්‍රමය, ඒ කියන්නේ පෝස්ටල් මනී ට්‍රාන්ස්ෆර් භාවිතා කරගෙන ඕනෑම තැපැල් කාර්යයක් මගින් රුපියල් 50,000ක උපරිම මුදලක් තමන් කැමති පුද්ගලයෙකුට යැවිය හැකි. තැපැල් කාන්තෝරුවේ මුදල ගෙවා එම මුදල් වෙනුවෙන් රිසිට් පතක් සමග රහස්‍ය අංකයක්ද ලබා ගත හැක. එම රහස්‍ය අංකය මුදල් යවන තැනැත්තාට දැනුම් දුන් පසු ඒ තැනැත්තාට එම අංකය ප්‍රකාශ කර තමන්ට එය මුදල් ලබා ගන්න පුළුවන්. ගැමියන්ට බැංකු සේවාවට වඩා මෙය ප්‍රයෝජනවත් වන බව ඔවුන් පවසනවා. තැපැල් දිනය වෙනුවෙන් සමුරු මුද්‍රණය නිත්‍ය කාණ්ඩේ රුපියල් 1,000 මුද්‍රය හා ලංකාවේ ආවේණික පක්ෂීන්ගේ රූප ඇතුළත් මුදල් මුද්‍ර කට්ටලයක්ද 9 වෙනිදා නිකුත් වුණා. බොහෝ විට රජයට පොදු සේවාවන් පවත්වාගෙන යෑමේදී පාඩු විඳින සිදුවෙනවා. ලිපියක් හුවමාරු වීමේදී ඇත්තටම තැපැල් දෙපාර්තමේන්තුවට ඒ සඳහා එක ලිපියෙකුට රුපියල් 27ක් වියදම් වෙනවා. නමුත් එය මහජන භාවිතය සඳහා මිල කර තිබෙන්නේ රුපියල් 15කටයි. ඉතින් හැමදාම පාඩු ලබන දෙපාර්තමේන්තුවක් කියා එම සේවාවට බැනවැදීම සාධාරණ නෑ කියා අපට සිතෙනවා.
ඔබට තැපැල් කෙරුවා
අඩුපාඩුවක් සුළුවෙන් හෝ තිබෙන විට බොහෝ දෙනා හිඟා කෑමට යොමුවන බව අපි පාට බැස්සහම තැන් තැන්වල පොකුරු පිටින් ඉන්න යාචක සංඛ්‍යාවෙන් පේනවා. ඒත් අපි මෙතන කියන්නේ යන්නේ යාචකයන් ගැන නොවේ, ඉතා දිරිමත් පුද්ගලයෙක් ගැනයි. ගර්භණී කාලයේදී මත්ද්‍රව්‍ය රසකට පුරුදුව ඒවා නිතර පානය කළ කාන්තාවකට එම විෂවර්ග හේතු කොටගෙන පාද දෙකම අහිමි උපන් දරුවෙක් තමයි සියෝන් ක්ලාක්. වෛද්‍ය නිගමනය වුණේ මත්ද්‍රව්‍ය හේතුවෙන් දරුවාට වැළඳීමේ තිබුණේ කෝඩල් රිග්‍රෙෂන් සින්ඩ්‍රම් යන අසාමාන්‍ය රෝගයයි. තවත් විග්‍රහ කළොත් ප්‍රතිගාමී ලක්ෂණ ඇති ලෙඩෙක්. සියෝන් ක්ලාක් නම් මේ දරුවා උපන්නේ 1997 සැප්තැම්බර් මාස 29 දින ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේදී. මම විසින් අත්හරින ලද මේ අංග අසම්පූර්ණ අසරණය හැදුනේ වැඩුනේ වරින් වර මාරුවෙන් සදා වඩා ගන්නා කැපකරු දෙමව්පියන් නැති නිවෙස්වලයි. ඒ කියන්නේ ෆොස්ටර් හෝම්ස්. අනේක දුක් කන්දර සහ අප්‍රසන්න දේට නිතරම මුහුණ දුන් සියොන්ට කවදාවත් ස්ථිර පදිංචි ස්ථානයක් තිබුණේ නැහැ. තාවකාලික නිවෙස්වල දිවි ගෙවූ ඔහු තම අධිෂ්ඨානය හා ධෛර්යය අත්හැරියේ නැහැ. ජීවිත අවධානයෙන් නොසෙල්ලුණු ඔහු ක්‍රීඩාවට සිත යොමු කළා. එහි ප්‍රතිඵලයක් තමා 2021 පෙබරවාරි 15 දින සිද්ධ වුණේ. තම දෑත් පමණක් භාවිතා කරමින් මීටර් 20ක දුරක් තත්පර 4.78 කාලයකින් දිව ගොස් එය නිම කර ලෝක වාර්තාවක් මෙන්ම ගිනස් වාර්තාවක්ද පිහිටෙව්වා. සියලු අංග සම්පූර්ණ මිනිස්සු කාලය කා දමමින් සමාජයට තමන්ටත් වැඩකට නැතිව ජීවත් වෙන විට මේ වගේ දිරිමත් අය ගැන ආරංචි වන විට ලැජ්ජා විය යුතුයි. ඒ කොහොම වුණත් මේ ළඟදී නිකුත් වුණු 2020 අපොස පත්‍ර විභාගෙන් විෂයන් 9ටම ඒ සමර්ථයන් ලබාගත් ආබාධිත දෙදෙනෙක් ගැන ලංකාවෙන් වාර්තා වෙනවා. දෘශ්‍ය ආබාධිත S2ම නොපෙනෙන තරුණ ශිෂ්‍යෙක් තමා බ්‍රයන් කිංස්ටන්. දෙමළ ළමයෙක් වූ ඔහු කීවේ තමා රත්මලානේ අන්ධ විද්‍යාලයට අධ්‍යාපනය සඳහා එන විට සිංහල නොදැන සිටි බවයි. සිංහල ඉගෙනගෙන කාගෙත් උදව් උපකාර ඇතිව ඔහුද අද සාමාන්‍ය පෙළ A9ක් ලබා ගත්තා. පාසලේ ගුරු පිරිස ගැටලු සහිත ගණිතය සහ විද්‍යාව සඳහා පාඩම් පාසලෙන් පසු වේලාවල් වලදී කියා දුන්නේ නොමිලේයි. බ්‍රේල් මාධ්‍යයෙන් ඉගෙනගත් නිසා ඔහුගේ මවද බ්‍රේල් ඉගෙනගෙන ඔහුගේ අධ්‍යාපන ගමනට අත දුන්නා. බ්‍රයන් කියන්නේ ලංකාවේ ආබාධිත දරුවන්ට ඉහළ අධ්‍යාපනය සඳහා දොර ඇරී ඇත්තේ කලා විෂයන්ට පමණක්ලු. ඉතින් ගණිතය, විද්‍යාව, වාණිජ්‍ය, තාක්ෂණය යනාදී ඉගෙන ගැනීමට පහසුකම් ලබා දුන්නොත් ලංකාවේද ස්ටීවන් හෝකින්ස් කෙනෙක් බිහිවීමට ඉඩ තියෙනවලු. අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳව පියවර ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විෂයන් 9ටම ඒ ලබාගත් ලාබාල දැරියක් තමා මාතර ප්‍රදේශයේ පදිංචි දෙව්මි රාජපක්ෂ. කකුල් දෙකම පරණ්ඩල් දෙකක් වගේ පණ නොමැති ඇය හැමදාම සීමා වී ඇත්තේ රෝද පුටුවටයි. ඇයගේ එක අතක් ප්‍රාණවත් වුණාට තනිවම කන්න බොන්න බැහැ. කවුරු හරි කවන්න පොවන්න උදව් වෙන්න ඕනේ. ප්‍රාණවත් ඇති නැට ලියන් හැකියාව ඇති නිසා පාසල් කටයුතු සහ විභාග කටයුතු හොඳින් කරන්න පුළුවන්. මාතර නගරය සමීපව ඇති රත්මලී පාසලේ ඉගෙන ගන්නා ඇයට තම පන්තියේ ළමයින් මෙන්ම පාසලේ අනිත් අයද ගුරුවර ගුරුවරියන්ද ආදරය බවත් බොහෝ උපකාර කරන බවත් ඇය සතුටින් ඉන්න බවත් පුවත්පතකට කීවා. මේ වගේ දිරිය ළමයින් ඉන්න කොට අපි කොතරම් සතුටු වෙන්න ඕනද? අතපය හොඳට තියාගෙන දෙමව්පියන්ගේ මුදල් නාස්ති කරන දූ දරුවන් කොපමණ පෞකාරයයිද කියලා සිතෙනවා. රංචි ඩීආයිජී අඹු සැමියන් ලංකා ඉතිහාසයේ මෙන්ම පොලිස් ඉතිහාසයේ පළමු වරට නියෝජ්‍ය පොලිස්පති හෙවත් ඩෙපියුටි ඉන්ස්පෙක්ටර් ජෙනරල් අඹු සැමි යුවලක් මේ ළඟදී පොලිසියේ සේවයට එක් වූ බව වාර්තා වුණා. නව නියෝජ්‍ය පොලිස්පති නියැලෙස පත් වූ නිශාන්ති සෙනවිරත්න මහත්මියගේ සැමියා වන්නේ කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතායි. අපි මේ යුවලට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අලුත් විශ්මිත තැඹිලි පාට බෙහෙත් කරලක්. COVID-19 වසංගතයේ පැතිරෙත්ම ලොව බොහෝ රටවල් එන්නත් සොයාගන්න ඉක්මන් පියවර ගත්තා. ඔය අතර සයිනෝෆාම්, ස්පුට්නික්, ෆයිසර්, ඇස්ට්‍රසෙනිකා යනාදි වශයෙන් නොයෙක් රටවල් නොයෙක් නම් වලින් එන්නත් නිෂ්පාදනය කර ඒවා වෙළඳ පොළට යැව්වා. අපි ඒවා පාවිච්චි කළා. දැන් අලුත්ම ආරංචිය තමා මේ තැඹිලි පාට බෙහෙත් කරල. ඇමරිකාවේ එමරි විශ්වවිද්‍යාලයේදී මුල් වරට පරීක්ෂණයට භාජන කර නිෂ්පාදනය කර මුල්නු පිරවීර් නම් ඖෂධය රිජ්බැක් බයෝතෙරපියුටික්ස් සහ මර්ක් සමාගම් එකතු වී දියුණු කර මනුෂ්‍ය භාවිතයට සුදුසු ලෙස වෙළඳ පොළට නිකුත් කිරීමට දැන් සූදානම්. පරීක්ෂණ මට්ටමේදී මේ භාවිතා කළ අතර මරණ සංඛ්‍යාව අඩු බව පෙන්නුම් කරා. ඉතින් මේ ආරංචියේ වාර්තාවෙත්ම බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව යනාදී රටවල් මේ බෙහෙත් කරල් ආනයනය කිරීම සඳහා ඇනවුම් කර ඇති බව වාර්තා වෙනවා. එන්නතට වඩා මේ කරල කෝවිඩ් රකුසා මර්ධනයට වඩා ශක්තිමත් බව බලධාරීන් සිතනවා. වාණිජමය ආකාශ ගමන්. පසුගිය සැප්තැම්බර් 15 වෙනිදා සිට අභ්‍යවකාශයේ දින 3ක් ගත කළ ලොව මුල්ම ආගන්තුක ගගනගාමී සිවිල් වැසියන් සිව් දෙනා එම ගමනට පාවිච්චි කළේ ඉන්ස්පිරේෂන් 4 නමින් හැඳින්වුණු රොකට්ටුව සහ කැප්සියුලය. එම පිරිසේ නායකත්වය දැරුවේ බිලියනපති ඇමරිකානු ජාතික ජැරඩ් අයිසක්මන්. ඔහු ව්‍යාපාරිකයෙකු මෙන්ම ගුවන් නියමකු වූ වාණිජ්‍ය ගගනගාමියෙක්, බිස්නස්මන්, පයිලට් ඇන් කමර්ෂල් ඇස්ට්‍රොනෝට්. 1983 පෙබරවාරි 11 වෙනි දින නිව්ජර්සි නගරයේ උපන් මේ පොහොසත් මිනිසාගේ වයස තවම අවුරුදු 38යි. අභ්‍යවකාශ ගමන අතිසාර්ථකයි. මේ පිරිස ලොව පළමු අභ්‍යවකාශ සංචාරක පිරිස බවට වාර්තා වෙනවා. ලෝ විශාලතම බහාලුම් නැව භාණ්ඩ ඒකක 23,992ක් ගෙන යා හැකි අඩි 201.7ක් පළලින් යුත් මීටර් 400ක් දිග මේ බහාලුම් නාවකාව එවර් ඒස් නමින් හැඳින්වෙනවා. එහි හිමිකරු කේස්මෑන් සමාගමයි. බ්‍රිතාන්‍යයේ ෆීලික්ස් ස්ටෝ වරායේ නැංගුරම්ලා සිටි මුල්ම ගමන් ගියේ රොතඩම් වරායටයි. එතනින් පිටත්ව ලංකාවේ කොළඹ වරායට ඔක්තෝබර් 6 දින සේන්දු වී පැය 24ක් එහි ගත කර පසුව මලේසියාව බලා පිටත් වුණා. මෙවැනි විශාල නෞකා මෙහෙයුම් කළ හැකි පහසුකම් සහිත වරායන් ලොව ඇත්තේ 24ක් පමණයි. දකුණු ආසියාවට ඇත්තේ එකක්. ඒ කොළඹ වරායයි. මිසරයේ බෝට්ටුව වසර 4,600කට පමණ පෙර ඊජිප්තුවේ හෙවත් මිසරයේ සිටි ෆේරෝ රජෙක් වූ කූෆු භාවිතා කළ සූර්ය බලශක්තියෙන් ක්‍රියා කළ බෝට්ටුවක් මේ ළඟදී කයිරෝ අගනුවර සමීපතම ගීසා නගරයේ අලුතෙන් ඉදිකළ කෞතුකාගාරයේ තැන්පත් කරනු ලැබුවා. මෙය අස්වාගෙන ඇත්තේ රාජකීය සොහොන් බිමකින්. මියගිය රජ තම මරණයෙන් පසු ගමන් කරන තැනට ප්‍රවාහනය කිරීමට මෙය යොදා ගන්නවා ඇතැයි එකල මිනිස්සු විශ්වාස කරන්නට ඇති. ආදිකාලීන මිනිස්සු අතර මෙවැනි විශ්වාස තිබූ බව සාක්ෂි කර තිබෙන බවට පුරාවිද්‍යාඥයෝ පවසනවා. මීටර් 42ක් දිග, ටොන් 20ක් බර ඇති මේ දැවමය බෝට්ටුව ලොව දැනට සොයාගත් පැරණිම බෝට්ටුවයි. ඉපැරණි මිසර ජනයා තම රජු මියගිය පසු බෝට්ටුවෙන් කොහේ යනවාදැයි නොදන්නවා ඇති. නමුත් ඔහු එහා ලෝකයේදී ගමන් කරන බව විශ්වාස කළා. අපේ රටේ නම් බෝට්ුවෙන් යන්නේ එදිනෙදා ජීවිතේ ගැටගසා ගන්න වැරයම් කරන ධීවරයන්. සමහරු ආගමික ස්ථාන වැඳපුදා ගැනීමටත් තවත් අය හුදු විනෝදය තකාත් බෝට්ටු සවාරි යනවා. ඉතින් දයාබර ජන්මභූමි අසන්නෙනි, කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබෙන් සමුගන්න වෙලාව ඇවිත් අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත පර්ල් සෙනරත් දසනායකගෙන්. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණයේ සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන් මාලි. යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවන තුරු ඔබට සුබදායි රාත්‍රියක්.
හිතේ බැඳිලා ඈතට දුවලා ඔබෙනී යනවත් සුදු නංගි ඉනි මං නැගලා ලස්සන හොයලා ගමන යනවත් සුදු මල්ලි යනවද සුදු මල්ලි